සරත්වීර සේකර මන්ත්‍රීතුමා
කතා නායකතුමනි,
ව්‍යවධයට
සම්බන්ධ වීමට ලැබීම ගැන මම සතුට වෙනවා. විපක්ෂය මොනතරම් විවේචනය කළත් මේ මනාව සැලසුම් කළ අයවයක්. මේ අයවය තුළින් යම්කිසි ඉලක්කයක් ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඉලක්කය තමයි සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම. ජනාධිපතිතුමා මේ රට බාර ගන්නකොට ඉතාම අරාජික තත්වයක තිබූ රටක් බව සියලු දෙනාම පිළිගන්නවා. ඒ රට නැවත වරක් සෞභාග්‍යමත් රටක් බවට පත් කරන්න හොඳ සැලසුමක් තියෙන්න ඕනේ. ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම තමයි මේ අයවයෙන් සකස් කරලා තියෙන්නේ. එතකොට මේ අයවය හදනකොට රටේ තිබ්බ ආර්ථික තත්ත්වය ගැන ජනතාව දැනගත යුතුයි. එතකොට තමයි අපිට තේරෙන්නේ මොනතරම් ලොකු අභියෝගයක්ද කියලා මේ වගේ අයවයක් හදන්න මේ වගේ ආර්ථික තත්ත්වයක් තුළ. යහපාලන රජයෙන් රට බාර ගන්නකොට අපි දන්නවා වර්ධන වේගය 2.7ට බැහැලා තිබ්බා, කොටස් වෙළඳපළ කඩා වැටලා තිබ්බා, විරකියාව වැඩි වෙලා තිබ්බා, විනිමය අනුපාතය 131/184 දක්වා වැඩි වෙලා, රුපියලේ අගය බාල්දු වෙලා, දරිද්‍රතාවය වැඩි වෙලා, රාජ්‍ය ණය රුපියල් බිලියන 1760කින් වැඩි වෙලා, රටේ සම්පත් විදේශිකයන්ට කුණු කොල්ලට විකුණන තත්ත්වයක් තිබ්බා, තවත් විකුණන්න සැලසුම් සහගත සැලසුම් කරලා තිබ්බා. මේ වගේ රටක් බාර අරගෙන අතිගරු ජනාධිපතිතුමා මාස දෙකක් යන්නට ඉසෙල්ලා අපි දැක්කා කොරෝනා වසංගතයාව ඉතිහාසයේ පළමු වරට මුළු රටම ලොක්ඩවුන් වුණා, සංචාරක ව්‍යාපාරික ඇන හිටියා, ආදායම නැති වුණා, අපනයනය නැති වුණා, විදේශ රැකියා කරපු අය දහස් ගණන් ලංකාවට ආව, ඒ ආදායමත් නැති වුණා, ව්‍යාපාර වැහුණා, නිෂ්පාදන අඩු වුණා, ලක්ෂ ගානකට රුපියල් 5000 මුදල් දෙන්නට වුණා, ඒ වගේම නිරෝධායන වන පවුල් වලට රුපියල් 10000 වීල සලාක දෙන්නට අවශ්‍ය වුණා, ස්වයං රැකියා එදිනෙදා ජීවත් වෙන අයට තමයි රුපියල් 5000 දුන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයකින් තමයි ගරු කථානකතුමනි අපිට මේ අයවැයක් හදන්න පුළුවන් වුණේ. එතකොට මේ වගේ රටේ වැරද්දකින්වත් නැතුව, රජයේ වැරද්දකින් නැතුව, ජනාධිපතිතුමාගේ වැරද්දකින් නැතුව රටේ ආදායම සහ නිෂ්පාදනය වැටී තිබෙනකොට තමයි ජනතා විත්ති පෙරමුණේ නායක අනුර කුමාර ගරු දිසානායක මැතිතුමා කියන්නේ විශිෂ්ට ආර්ථික විශ්ලේෂණයක යෙදෙනවා. ඔහු කියනවා ගිය වසරේ ආදායම මෙච්චරයි, මේ වසරේ ආදායම බැහැලා. ගිය වසරේ නිෂ්පාදනය මෙච්චරයි, මේ වසරේ නිෂ්පාදනය බැහැලා. නමුත් කොවිඩ් ගැන වචනයක්වත් කියන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ටයිටනික් නැව ගිලෙන්න පැය දෙකමාරක් ගියාය, ඒ ගිලෙනකම් නැවේ බෑන්ඩේ ගැහුවා මේ රජයත් ඒ වගේ කියලා. ඉතින් මේ යහපාලන රජයයි ජනතා විත්ති පෙරමුණයි එකතු වෙලා හිල් කරපු නැව ගිලෙනකම් බලන් ඉන්න දරු අනුර කුමාර දිසානායක මැතිතුමා නොකී දේ තමයි මෙවන් ආර්ථික අවපාතයක සිටියදීත් අපේ රටේ අභිමානය රැකගන්න, අපේ රටේ ගෞරවය රැකගන්න අපි විදේශීය ණය ඩොලර් බිලියන 4.2ක් මේ වසරේ ගෙවලා තියෙනවා. ඒ වගේම තමයි අපනයන ආදායම ඩොලර් මිලියන 900ක් අපි මේ වසරේ ලබාගෙන තියෙනවා. මේ වගේ දුෂ්කර තත්ත්වයක් මැද වුණත් ඉතින් ඔබතුමන්ලා හිල් කරපු නැවේ අපි අද වෝටර් ටයිට් කම්පාර්ට්මන්ට්ස් හදලා ඩැමේජ් කන්ට්‍රෝල් කරලා ආයෙත් නියම දිසාවට යන හැටි තමයි මේ අයවැයෙන් පෙන්වන්නේ. ඉතින් ඒ නිසා නැව ගිලිනකම් බලා ඉන්න ජනතාවට පෙරමුණට අපි කියන්නේ ගිලෙන්න ඔන්න මෙන්න තියෙන නැව අපි දැන් සප්තමහා සාගරයේම තරණය කරන්න පුළුවන් ශක්තිමත් නැවක් බවට පත් කරනවා කියන එක තමයි මේ අවස්ථාවේ අපි කියා සිටින්නේ. ගරු කථානායකතුමනි, සෞභාග්‍ය දැක්මේ මේ අරමුණු ඉෂ්ටකරන්න දසවදෑරුම් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තියේ මුල් එක තමයි ජාතික ආරක්ෂාව. ඒ කියන්නේ බියෙන්සකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක්. ඒ කියන්නේ රටක කුඳුනාටිය වෙන්නේ ජාතික ආරක්ෂාව. නමුත් ජාතික ආරක්ෂාව කියලා කියන්නේ පාස්කු වගේ ප්‍රහාරයක් වුණාට පස්සේ පල්ලිවට පැනන කඩුකිරිච හොයනකවත් නැත්නම් ත්‍රස්තවාදියාගේ අම්මා තාත්තා කවුද කියලා හොයනකවත් නෙමෙයි, ඒ වගේ ප්‍රහාරයක් එන්නේ ඉස්සෙල්ලා සතුරා කවුද, ඉලක්කයන් මොනවාද, උන්ගේ අරමුණු මොනවාද කියන එක හොයන එක, ඒක තමයි කරන්නේ බුද්ධි අංශයෙන්. එතකොට රටක කුඳුරාටිය ජාතික ආරක්ෂාව නම් ජාතික ආරක්ෂාව කුඳුරාටිය බුද්ධි අංශය. නමුත් බුද්ධි අංශය යහපාලන රජය සම්පූර්ණයෙන්ම පාවා දුන්න නිසා තමයි මේ වගේ පාස්කු වගේ ප්‍රහාරයක් ඇති වුණේ. ඉතින් අපේ රජය නැවත වරක් ඒ බුද්ධි අංශය ශක්තිමත් කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාවට ඒ පුහුණුව, නවීන තාක්ෂණ පහසුකම්, ඒ සිවිල් ජන දෙන්ට රුපියල් මිලියන 20,000කට වඩා ඇත්ත වශයෙන්ම රජය විසින් ඒකට යොමු කරලා තියෙනවා. ඒ වගේම රණවිරුවන් අමතක කළා කියලා විපක්ෂ නායකතුමා කිව්වා. නමුත් තමන්ගේ ඉල්ලීම් ඉල්ලල උද්ඝෝෂණය කරන මේ ආබාධිත රණවිරුවන්ට එලවෙලවා පහර දුන්නේ අපිට මේ යහපාලන රජය. ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම තමයි මිය යන රණවිරුවන්ගේ බිරිඳවරුන්ට සහ අවිවාහක රණවිරුවන්ගේ දෙමාපියන්ට ජීවත්ව ඉන්නතුරු ලැබුණ ආදායම ලැබීම සහ ආබාධිත රණවිරුවන් මිය ගියාට පසුව භාර්යාවන්ට දිව්‍ය ඇතුතුරා ආදායම ලැබීම. අපි අද සැනසිල්ල ඉන්නේ මේ ත්‍රස්තවාදය නිමකල නිසා ඔවුන්ට අපි කළගුණ සලකන්ට ඕනේ. ඒ නිසා අතිකර ජනාධිපතිතුමා අද වෙනකොට එකට කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා තියෙනවා. ඒකට කැබිනට් අනුකමිටියක් පත් කරලා තියෙනවා. විශ්වම් වැටු අංශයේ රජ රාජ්‍ය පරිපාලන ආරක්ෂක අමාත්‍යාංශය තම මුදල් අමාත්‍යාංශයේ මේ සමාජික හේතු වෙලා වාර්තා දුන්න හැටිය ඒක අනුමත වුණාට පස්සේ ඒ අයට ඒ සහනය ලැබෙනවා. ඉතින් ඒ කෘතවේදී පණවිඩය මම මේ අවස්ථාවේදී දෙනවා. ඉතින් ඒ වගේම මේ දසවිධාන ප්‍රතිපත්තියේ අවසාන එක තමයි ගරු කතානක දුමුනි විනය ගරුක නීති ගරුක සහ ගුණගරුක සමාජයක් ඇති කිරීම. නීතියට ගරු කරන සමාජයක්. අපි පාතාලය කුඩු විනාශ කරනවා වගේ අන්තවාදයට සහ ත්‍රස්තවාදයට අපි හිසවසවන් දෙන්නේ නැහැ. දශක තුනක් තිස්සේ ත්‍රස්තවාදීන් බැටකා අපේ රට හමුදාවේ අවුරුදු 39ක් හිටපු කෙනෙක් හැටියට මම දැක්කා ඒ විනාශය. අපේ 29,000ක් මැරුණා, 14,000ක් ආබාධිත වුණා. ඒ තත්ත්වය යටතේ අපිට පේනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරු සිංහල ජාතියට එරෙහිව දෙමළ ජනතාව තුළ සිංහල ජනතාව තුළ වෛරය ඇති විදියට කුපිත කරනවා, ප්‍රකාශ දිගින් දිගටම කරනවා. තමන්ගේ ප්‍රදේශයේ තියෙන සංවර්ධන කටයුතු ගැන කතා කරන්නේ, ඒ අවශ්‍යතාවල ගැන කතා කරන්නේ, හැමතිස්සෙම කතා කරන්නේ සිංහල ජාතියට සහ හමුදාවට අවමානය සහ ඔවුන්ට වෛරය ගැන ප්‍රකාශ. ඉතින් එදා දෙමළ තරුණයෝ අවිගත්තේ ත්‍රස්තවාදයට යොමු වෙන්න එක හේතුවක් තමයි මේ වගේ බෙදුන් වාදී කුහක දේශද්‍රෝහී දෙමළ දේශපාලකයන්ගේ ප්‍රකාශ. ඒ නිසා කතානායකතුමනි, අපි ලෝකේ දරුණුතම ත්‍රස්තවාදී විනාශ කරපු ජාතියක්. ලෝකේ වෙන කිසිම රටක් ලෝකේ යුද්ධෙන් ත්‍රස්තවාදී නිම කරලා නැහැ. තලෙබාන් වරුන් තාමත් තලාගන්ට බැරුණා නේටෝ හමුදාවට. නමුත් අපි ඒක කළා. ඒ වගේම මම කැමති කියන්න ත්‍රස්තවාදී අතරමැදියෙක් නැහැ ගරු කතානායකතුමනි. There is no middle man in terrorism. Either you are a terrorist or not. ත්‍රස්තවාදී අතරමැදියෙක් නෑ ඔබ. ත්‍රස්තවාදීකෝ ත්‍රස්තවාදීෙක් නෙවෙයි. එමනම් ත්‍රස්තවාදී නැවතවර මතුනොත් ඒ ඇතිකරන දායකවත් මේ සියලු දෙනාම ත්‍රස්තවාදී ගණයට වැටෙන බව මේ අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව කියනවා. එමනම් ජාතිවාදී ප්‍රකාශ කරන දෙමළ ජනතාව සිංහල ජනතාව කෙරෙහි කුපිත කරන ප්‍රකාශ කරන සියලු දෙනාට මම කියන්නේ ත්‍රස්තවාදය නැවත ඇති වුණොත් ඉස්සෙල්ලාම වග කියන්න ඕනේ තමුන්නාසෙලා කියන එක මේ අවස්ථාවේදී මා කියා සිටිනවා. කතගරු කතානායකතුමනි, මොවුන් මේ මානව හිමිකම් ගැන කතා කරනවා, දෙමළ ජාතියේ සුබදාතයන ගැන කතා කරනවා. නමුත් 2002 මම ඊනියා සාමගිවිසුම අත්සන් කරනකොට මම උතුරේ නාවික අධ්‍යාපති වෙලා හිටියේ. මම දැක්කා කොටි ත්‍රස්තවාදීන් ඒ සාමගිවිසුම කාලය තුළදී රෑට ගෙවල් වලට පැනලා පුංචි ළමයි පැහැරගෙන යනවා. එතකොට මේ අය කොහෙද හිටියේ? ඒව පුළුවන් තරම් නැත්තුවේ අපි. උදේට අහිංසක දෙමළ අම්මලා මෝහලේ මාර්ග බාධකයේදී ඊට ඉස්සෙල්ලා දවසේ තමාගේ දරුවන් පැහැර ගියාට තියෙන නිසා වෑන් වල වන්නියට යනවාද කියලා එබිය බිය බලනවා කඳුළු පෙරාගෙන. එව නැත්තුව අපි පාසල් වලට ගිහිල්ලා බලෙන් පෙළපාල් වලට ළමයි ගෙනෙනකොට ඒක විරුද්ධ වෙන විදුහල්පතිවරුන්ව රැට ගිහිල්ලා මිදුලේ මරා දමනවා. ඒවා නැවැත්වේ අපි තමුන්නාසල කොයිද හිටියේ? ඒ වගේම තමයි කප්පන් කර ගෙවන්න බැරි වෙළඳ මහතුන් යාපනයේ බොහෝ සංඛ්‍යාවක් ගෙලවැල් දාල් මිය ගියා. එතකොට යුද්ධ කාලේ තමුන්නාසල කොයිද? තමුන්නාසල ඇත්ත වශයෙන්ම යුද්ධ කාලේ හිටියේ. අපි දැක්කේ නැහැ මේ අද දෙමළ ජනතාව ගැන ඔවුන්ගේ මානවිකම් ගැන කතා කරන මේ දෙමළ මන්ත්‍රීවරු කිසි දෙනෙක් අපි යුද්ධ කාලේ අපි දැක්කේ නැහැ. ඔවුන් හිටියේ කොළඹ සුකෝබ්බ ගෙවල් වල ඇඳවල් යට. ප්‍රභාකරන් ලක්ෂ 3ක් මිනිස් පලයක්සේ තබාගෙන යනකොට පැන යන අය මරා දානකොට තමුන්නාසල කොයිද හිටියේ? අපි යුද්ධෙ දින්නේ 295,000 අහිංසක දෙමළ ජනතාව බේරගෙන. ද ලාර්ජස් හොස්ටේජ් රෙස්කියු ඔපරේෂන් එවර් conducted by any army in the world කියලා තමයි යුද විශේෂඥයෝ කියන්නේ. මෙච් ලෝකේ මෙච්චර ලොකු ප්‍රාණපකෝරු ගතියක් සංඛ්‍යාවක් බේරගත්ත ප්‍රථම අවස්ථාව තමයි අපි හැමදාම ඒක අපි තවත් ලෝක වාර්තාවක් තිබ්බා. ඒ තමයි 295,000 ඉතා කෙටි කාලයකින් අපි නැවත පදිංචි කළා දෙමළ ජාතිය. එතකොට ඒක දෙමළ දරුවෙක්ට යෝගට් කෝප්පයක් දෙන්න මේ අද දෙමළ ජනතාව වෙනුවෙන් කතා කරන මේ කිසිම ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක් ආවේ නැහැ. අපි 495,000 බිම් බෝම්බ ඉවත් කරනකොට, අපි 5,000 තැංගිනාක්ෂ බෝම්බ ඉවත් කරනකොට දිවි පරදවට තියලා අපේ සොල්දාදුව දෙමළ ජනතාවට නැවත පදිංචි වෙන්න ඔවුන්ට එක ප්ලේන් ටී එකක් දෙන්න මේ එක දෙමළ දේශපාලඥයෙක් ආවේ නැහැ. අපි අපේ සල්ලි වලින් ගෙවල් 8000ක් හදනවා දෙමළ ජාතියට ඒක උලුකටියක් දෙන්න මේ දෙමළ දේශපාලක හිටියේ නැහැ ඒක නිසා Tamanට කිසිම අයිතියක් නැහැ දෙමළ ජාතියේ සුභසාධනය ගැන කතා කරන you don't have any right to talk about the welfare of the Tamil people we have all the right because we have been looking after the Tamil community not more than you ඒකින්ද දෙමළ ඩයස්පෝරා මුදල් ගන්න දෙමළ ජනතාව තෘප්තිමත් කරන මේ විදිහේ අය කරන මේ මානෙහිකම් ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ මොකද 11600ක් අපි කොටි සමාජිකයෝ පුනරුත්ථාපනය කළා අපි 500ක් ළමා සොල්දාදුවා පුනරුත්ථාපනය කළා උන්නද ඉගෙනගෙන විවාහ වෙලා හොඳ ජීවිතයක් ගෙවනවා තමුන්නාසලා කිසිම දායකත්වයක් ඒක දැක්කේ නැහැ යුද විශේෂඥ 6 දිනක් කියලා තියෙනවා අපි කුසුම යුද අපරාධයක් ක්ලේ නැහැ කියලා සර් ජෙෆ්රි නයිස් සර් මයිකල් ක්‍රේන් Professor Michael Crane, Professor Michael Newton, Major John Holmes, Sir Geoffrey Nice, මේ සියලු දෙනාම කියලා තියෙනවා අපි කිසිම යුද අපරාධයක් කළේ නැහැ කියලා. ඒක නිසා මේ බොරුවට කතා කරන්න එපා. දෙමළ ඩයස්පෝරාවේ මුදල් අරගෙන දෙමළ ජනතාව තෘප්තිමත් කරන විදියට කතා කරන්න එපා කියන එක මේ අවස්ථාවේදී මා පැහැදිලිව කියලා තියෙනවා. Yes.
Gajendran.
Thank you. I just want a clarification. Honorable Minister, if you're so confident that the military have done no wrong, why don't you agree to an international investigation? Why are you so frightened? Prove yourselves. That's what we are asking. Why are you shying away? Or very confidently stating that no wrongs have been done, on the contrary, that you have helped the Tamil people so much. And that the Tamil people...
I think, Honorable Gajendran, that is...
By all means, you can agree to it. Why are you shying away?
So, okay.
What are you afraid of?
Honorable member, you don't know. There have been six war crime, world-renowned world war crimes experts attached to the Parnagama Commission. Right, Sir Geoffrey Nice, Professor Michael Crane, all the six have said that there's no war crime has been committed. Why do you want this? Where were you when these people were suffering? Right? Where were you? You were never there in the war front. You were never there in the war front. Okay? It was we. Now, sorry, I don't give. And also,
Honorable Minister, I was actually here during the last days of the war. In fact, I was in touch with your Prime Minister's brother, Basil Rajapaksa, in order to save the lives of innocent people that you all eventually killed. Right? I was here. I was in touch with Mr. Basil Rajapaksa to save the Tamil lives.
Honorable Gajendran, please.
Garu Kathanathuni, Vinadika Matavashivane, where were you when Prabhakaran, where were you when Prabhakaran was keeping 300,000 innocent Tamils as a human shield? Where were you? Yeah, so have you done anything to stop that? Have you stopped having a human shield by Prabhakaran? 300,000? Right? Yeah, what have you done? You didn't do anything. Garu Kathanayakathuni mata kathawa karagena yana ida denna. Trashtwadi sabarima sahanam kala thiyena Garu Kathanayakathuni. Usawien anna api dannawa ektara devida mantriwade ekke miyagiya trashtwayek ne samulwa. Api dannawa apita prashnayak thiyenawa me koti satan kale rata bedanda. Ehema nan ounwa samaranawa kiyala kiyanne me bedunwade piligannawa. Idi bedunwade piligannawa nan me rate me parliamentiye kohomada diurmak laba denne. Ehema nan usawi niyoge notaka koti samarapu aya saha e sambandhayen usawiyata giya aya Garu Kathanayakathuni e diurma gena balanta one. ඔවුන්ගේ නිදහසට කරුණු අසන්න ඕනේ. එහෙමනම් ඔවුන් රටේ බෙදුම් වාදයට තියෙනවා නම් ඔවුන්ගේ මන්ත්‍රීවරු අහසි කරන්න ඕනේ. සින් තවත් එක් මන්ත්‍රීවරයෙක් කිව්වා ජනාධිපතිතුමා මාසකට සැරයක් භික්ෂුන් වහන්සේලාගෙන් උපසෙත් ගන්නවා. ඌ අහනවා මේ පිල්ලෑන්ට තනතුරු දුන්නේ හමුදාවෙන් අහලාද කියලා තමයි මේ මන්ත්‍රීවරයා අහන්නේ. ඒ වගේ ඉතාම අපහාසාත්මක විදිහට තමයි බෞද්ධ භික්ෂුන්ට කතා කළේ. ඒ වගේ කතා කරන්නේ ඔවුන් අපේ රටේ ඉතිහාසය ගැන දන්නේ නැති නිසා. අපේ රට අවුරුදු 2500 ඉතිහාසයේ තුල අපේ රජවරු අපේ රාජ්‍ය නායක හැමතිස්සෙම බුද්ධ පුත්‍රයන් වහන්සේලාගෙන් තමයි උපදෙස් ගත්තේ. නික තමයි කියන්නේ ඔවුන්ට ජාතියේ මුරදේවතාව කියලා කියන්නේ ජාතිය ආරක්ෂා කළ ඔවුන්. ඒක නිසා උන්වහන්සේලාගෙන් තමයි මේ රටේ තත්වය, රට යන දිශාව, ප්‍රගතිය අඩුපාඩු මේවා සාකච්ඡා නැත්තම් පිළිලයන්ට සම්සුදු දෙන්න භික්ෂුන් වහන්සේලා අහන්නේ නැහැ වගේ මෝඩ ප්‍රකාශ කරන්න එපා කියලාත් මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. කාලය තියෙනවද?
Your time is over.
ඔය එනම් මම ඉතුරු ටික සභාගත කරනවා ගරු කතානායකතුමනි.
Right, thank you. විජිත හේරත්
කතානායකතුමනි, මෙතුමාගේ කතාවේදී කිව්වා ගිලෙන්ඩ යන නැව රිපෙයාර් කළා බේරගන්නවා කියලා. මේ කොවිඩ් තත්ත්වයේ තේරුම් ගන්න බැහැ කියලා. කොවිඩ් තත්ත්වය ඇති උනේ මාර්තු මාසේ 19 වෙනිදායින් පස්සේ. රට වැහුවේ මාර්තු 19. හැබැයි ඉතාල පැහැදිලි.
Order please. Deputy Speaker will come and check that.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රට වැහුවේ මාර්තු මාසේ 19 වෙනිදා. පළවෙනි කාර්තුව රට වහලා තිබුණේ නැහැ. නමුත් ඉතා පැහැදිලිව ඔබතුමන්ලම ඉදිරිපත් කරපු මේ මහ බැංකුවේ 2020 මූල්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා පළවෙනි කාර්තුවේදී විතරක් අපේ රටේ කර්මාන්ත කඩාවැටීම 7.8%. කොවිඩ් ප්‍රශ්නයක් ඉඳද පළවෙනි කාර්තුවේ කර්මාන්ත 7.8% කඩාවැටේ. කිසිදු බලපෑමක් නැහැ. ඒ නිසා ඔබතුමන්ලත් මේ නැව තව ගිල්ලනවා. මේක රිපෙයාර් කරන්නේ නැහැ. ගිල්ලන තරම තමයි බිලියන 5000ක් අලුතෙන් ණය ගන්න. අවුරුදු දෙකට පහුගිය ආණ්ඩුව බිලියන 6000ක් ගත්තා. අවුරුදු පහට තමුන් අසල අවුරුදු දෙකට බිලියන 5000ක් ගන්න. ඉතින් මේක ගිල්ලන්නේ නැද්ද? ගිල්ලනවා. ගිල්ලන බව පේන්නේ නැහැ. නැව ගිලුණත් බෑන් චූන්. අන්න ඒ චූන් එකේ ඉන්නවා. ඔය චූන් එකේ පහුගිය ආණ්ඩු හිටියා. හැබැයි ඒකෙන් බැට කෑවේ මේ රටේ ජනතාව. ඒ නිසා මේ ආර්ථිකයේ කඩාවැට්ටීම කියන එක ඔබතුමල්ලත් අද කරනවා, පහුගිය ආණ්ඩුත් කරනවා. කරා ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ රට ලංකාව නැමැති නෞකාව මේ ගිලෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කතා කරන්න හිටියේ විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන්. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ කියලා එකක් තිබුණා. හැබැයි මේ ආණ්ඩුව අලුතෙන් අමාත්‍යංශ නම් කරද්දී පළවෙනි වතාවට රාජ්‍ය පරිපාලන කියන අමාත්‍යංශේ නමක් නැහැ. එතනින්ම පැහැදිලි අපේ රටේ රාජ්‍ය සේවකයා රාජ්‍ය පරිපාලනය කියන වැදගත් කාරණාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක අතහරිනවා කියන්නේ ආකල්පමේ වෙනසක් ඇති වෙලා තියෙනවා. නම වෙනස් කිරීමේ ලොකු උවමනාවක් තියෙනවා. දැන් ගාලා තියෙන රාජ්‍ය සේවා අමාත්‍යංශ. රජයේ සේවකයෝ නිකන් සේවාවක් කරන අමාත්‍යංශය. හැබැයි පරිපාලනය කියන එක එතන ඉවත් කරන්න මොන න්‍යායික පදනමද කියන එක පැහැදිලි කරන්නේ නැහැ. එතනම තියෙනවා ආණ්ඩුව අපේ රටේ රාජ්‍ය සේවකයන්ට සලකන தත්ත්වේ. මේ අයවැය ගත්තොත් මේ අයවැයදී රාජ්‍ය සේවකයන්ට මොනවද දීලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා ඉතිහාසයේ ඉඳලා හැමදාම ඕනෑම අවුරුද්දක අයවැයක් ඉදිරිපත් කරද්දී සමස්ත රටේ රාජ්‍ය සේවකයෝ බලන් ඉන්නේ තමන්ගේ වැටුප් වැඩිවීමක්, තමන්ගේ දීමනා වැඩිවීමක්, තමන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීමක්. මොකද හැමදාම ඉතිහාසයේ හැමදාම සිද්ධ වෙච්ච දේ තමයි අයවැයෙන් තමයි රාජ්‍ය සේවකයන්ට යම්කිසි දෙයක් ලැබුණා නම් ලැබුණා. හැබැයි පළවෙනි වතාවට කිසි දෙයක් දී ගන්න බැරි වෙච්ච අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතෙන්දී ලැබිය යුතුව තියෙන, අනිවාර්යයෙන්ම ලැබිය යුතු තියෙන විශ්‍රාම වැටුප් අයිතිය. ඒක අයිතියක්. මුළු සේවා කාලය තුල තමන් මහන්සි වෙලා වැඩ කරලා අවසානයේදී විශ්‍රාම අරන් ගෙදර ගියාට පස්සේ තමන් වැඩ කරපු ඒ සේවාව වෙනුවෙන් ලබා දෙන ඒ විශ්‍රාම වැටුප, ඒක තමන්ගේ වැටුපෙන් කපාගත්ත දේවලුත් එක්ක දෙන්නේ. ඒක මුන්ගේ අයිතියක්. පහුගිය 2016 ජනවාරි මාසේ ඉඳලා ලැබිය යුතුව තියෙන රාජ්‍ය සේවකයන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප තමුන්වහන්සේලා ආපු ගමන් 2020 ජනවාරි 20 වෙනිදා විශේෂ තීන්දුවක් අරගෙන, කැබිනට් තීන්දුවක් අරගෙන චක්‍රලේඛනයක් නියුත් කරා. ඒ සියලුම විශ්‍රාම වැටුප් කප්පාදු කරා, නතර කරා. අද ඒ විශ්‍රාම වැටුප් දෙන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් මේ මොහොතේ ගත්තත් විශ්‍රාමිකයෝ සිය ගණනක් ඇවිල්ලා අර පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණය කරා. හමුදාවේ සොල්දාදුව ඉන්නවා එතන. හමුදාවේ නිලධාරීන් ඉන්නේ. දැන් රණවිරුවන්ට සලකන්න ඕනේ කියලා කතා කරනවානේ. ඒතොර මේ විශ්‍රාමගත රාජ්‍ය සේවකයට හමුදා සේවයත් අයිති. ඒතොර අද හමුදා සේවයේ නිලධාරීන්, හමුදා සේවයේ සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් 118,000ක් විතර, හරියට ගත්තොත් 118,000ක් ඉන්නවා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත්ත ඒ විශ්‍රාම වැටුප මේ ආණ්ඩුවට පස්සේ කප්පාදු කරපු ඒකෙන් පීඩාවට පත්ව ජනතාව. හිටපු විශ්‍රාම වැටුප අධ්‍යක්ෂ ජෙනරාල්වරයක් තියෙනවා. බලන්න මේකේ කොයිතරම් සරදමට ලක් වෙච්ච කාරණාවක්. හිටපු විශ්‍රාම වැටුප අධ්‍යක්ෂකවරයා විශ්‍රාම ගත්තා. එතුමට ලැබිය යුතු ඒ වැටුප ඒ වර්ධනයන් එය විශ්‍රාම ගියාට පස්සේ එතුමට ලබා දෙන්නෙත් නැහැ. එතුමා තමයි පහුගිය කාලේ රජ සේවකයේ සේවයේ සියලු දෙනාට විශ්‍රාම වැටුප හැදුවේ. නමුත් අද වෙලා තියෙන්නේ ඔබතුමන්ලා ගහපු චක්‍රලේඛනයත් එක්ක අපේ රටේ සමස්ත විශ්‍රාමිකයන් බරපතල අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඒ විශ්‍රාම වැටුප කප්පාදු කරා. 2026 වෙනිදී ඒ සම්බන්ධයෙන් සඳහනක්වත් නැහැ. 2021 සඳහා ලබන වෘත්ත සඳහා අයවැයේදී ඒ සඳහා සඳහනක්වත් නැහැ. දැන් මේ විශ්‍රාම ගිය අය අවුරුදු 60 පැනපු අය තව අවුරුද්දකින් දෙකකින් ඔවුන්ගේ ජීවිත අනතුරට පත් වෙන. ඒ ආයු කාලය ගැන කාටවත් සාහිතික දෙන්න බෑ. එතකොට දැන් මේකේ ඔබතුමලා ගහපු චක්‍රලේඛනේ තියෙන්නේ මොකද්ද? ඉදිරි අයවැයකදී ඒ විශ්‍රාම වැටුප ලබා දීමට අවශ්‍ය තීන්දුව ගන්නු ලැබෙයි කියන. ඉදිරි අයවැය කවද්ද කියලා කොහෙවත් සඳහනක් නැහැ. එතකොට මේ රටේ විශ්‍රාමිකයන්ට ලැබිය යුතු තියෙන අයිතිය කප්පාදු කරේ තමුන්වහන්සේලා. විශේෂයෙන්ම හමුදා සේවයේ රාජකාරී කරපු ත්‍රිවිධ හමුදාවේම රාජකාරී කරපු රණවිරුවන්ට සලකන්න ඕනි කියලා මහලොකුවට කතා කරන තමුන්වහන්සේලා ඒ හමුදා සේවයේ සොල්දාදුවන්ගේ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපත් අද නතර කළා තියෙනවා. එවනම් කෝ ඒ අයට සලකනවා කියන එක වචන වලින් කිව්වට වැඩක් නැහැ. ලස්සන වචන තිබ්බට වැඩක් නැහැ. භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඕනි. නමුත් ඔබතුමල්ලා ඒක නැති කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පහුගිය ආණ්ඩුව රනිල් මෛත්‍රී ආණ්ඩුව 2016 ජනවාරි මාසේ ඉඳලා අලුතෙන් රජ සේවයට බඳවගත්ත අය ඒගේ විශ්‍රාම වැටුප නතර කළා තියෙනවා. එදා සිට මේ දක්වා රජ සේවයට බඳව ගන්න උපාධිධාරීන් අනිකුත් සේවා සඳහා බඳව ගන්න කිසි කෙනෙකුට විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ පත්වීම් ලිපියේ විශ්‍රාම වැටුපක් තියෙනවා කියලා නිශ්චිතව සඳහන් වෙන්නේ නැහැ. ඊයේ පත්වීම් ලැබිච්ච අයටත් විශ්‍රාම වැටුපක් නැහැ. මොකද්ද තියෙන්නේ? ඒකේ තියෙන්නේ රජයේ විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ලැබෙන්නේ විශ්‍රාම වැටුපක්ද එහෙම නැත්නම් දායක විශ්‍රාම අරමුදලෙන් යම් දීමනාවක්ද කියන එක තීරණය වෙනවා කියලා. ඒතර ඒ විශ්‍රාම වැටුප කප්පාදුව කියන එක ඔබතුමන් ලැබිලා නිවැරදි කරේ නැහැ. ඔබතුමන්ලා එදා කතා කරා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විශ්‍රාම වැටුප කප්පාදු කරා කියලා. ඒ කප්පාදු කිරීම වැරදි. ඒ කප්පාදු කිරීමට ඒ කප්පාදු කිරීම නිවැරදි කරන්න තමයි ඔබතුමන්ලා කතා කරේ. සෝරි. නමුත් ඔබතුමන්ලත් ඒ විශ්‍රාම වැටුප කප්පාදුව නිවැරදි කරේ නැහැ. 2016 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා රාජ්‍ය සේවයට බඳව ගන්න අලුතෙන් බඳව ගන්න කිසිදු රාජ්‍ය සේවකයෙකුට විශ්‍රාම වැටුප අයිතියක් ලැබිලා නැහැ. ඔබතුමන්ලා මේ අයවැයෙන්වත් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන නැහැ ඒක නිවැරදි කරනවා කියලා. එනිසා විශ්‍රාමික රජයේ සේවකයන්ට ඔබතුමන්ලා සලකන්නේත් පහුගිය ආණ්ඩු සලකපු විදිහටම තමයි. ඒක කිසිදු වෙනසක් නැහැ. එනිසා පැහැදිලිව තේරෙනවා රාජ්‍ය සේවක සම්බන්ධයෙන් ඔබතුමල්ලගේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා. අන්න අනිවාර්ය විශ්‍රාම ගැන්වීම රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම ඒක බලපතල ප්‍රශ්නයක් නොවුනත් පෞද්ගලිකාංශයේ සේවක අනිවාර්ය විශ්‍රාම ගැන්වීම අවුරුදු 60 දක්වා පත් කිරීම. ඒ හරහා මොකද්ද ඔබතුමල්ල කරන්න යටි අරමුණ? හරි පැහැදිලි. EPF අරමුදල තමයි ඔබතුමල්ල අරගෙන සෙල්ලම් කරන්නේ. අපිට මතකයි අර්ථසාධක අරමුදල වෙන්දේසිය දාලා අරසාද කරමුදල සල්ලි වලට කරන්න ගියේදී එනිසා තමයි එදා කටුනායක ඒ කරුණායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් ඇවිල්ලා උද්ඝෝෂණය කරලා රොසෙන් චානකල ජීවිත කැප කරලා ඒ විශ්‍රාම වැටුප බේරගත්තේ අරසාද කරමුදල බේරගත්තේ. නමුත් ඔබතුමල්ල දැන් මේ කරන්නේ ආණ්ඩුවට සල්ලි නැතුණාම ආදායම් උපදවන්න ක්‍රමයක් නැතුණාම අර්ථසාද කරමුදලෙන් තමන්ගේ වියදම් ටික පියව ගන්න ඒක තමන්ගේ ගජමිතුරන්ටගේ ආයත කම්පැනි වල ආයෝජනය කරන්න ඒ අයගේ පහඩු වෙන කම්පැනි වලට දාලා ඒ වාසියත් තමුන් වහන්සලා ගන්න නැවත සෙල්ලමක් මේ පටන් ගන්න තියෙනවා. ඒ නිසා පෞද්ගලිකංශේ ඒ අනි විශ්‍රාම ගැන්වීම හැට දක්වා කිරීමේ පැහැදිලි අරමුණ වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඒ අර්ථසාධ කරමුදල තමුන්වහන්සේලා පාවිච්චි කරන්න. ඒක තමයි පහුගිය කාලේ උත්සාහ කරේ. ඒක බැරි වුණාට පස්සේ වෙන වක්‍ර ක්‍රමයකින් දැන් එතෙන්ට අත තියලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, උපාධිධාරීන් සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් තියෙනවා. හැම ආණ්ඩුවක්ම කියන උපාධිධාරීන්ට අපි මෙහෙම සලකනවා, අරම සලකනවා, අච්චර රැකියා දුන්නා, මෙච්චර රැකියා දුන්නා කියලා. නමුත් අපි දන්නවා 1999 ඉඳලා මේ දක්වා ගත්තොත් 140,000 විතර උපාධිධාරීන් විවිධ රැකියාවලට ඇවිල්ලා තියෙනවා. හැබැයි අද වෙනකම් ඒ රජයේ සේවයේ බඳවගත් උපාධිධාරීන්ට ලැබිය යුතු නිසි ගෞරවය තමන්ගේ දැනුමට තමන්ගේ උපාධියට සරිලන ආකාරයට රැකී අවස්ථා සම්පාදනය කරලා නැහැ. අවුරුදු 15ක් විතර වෙනවා සංවර්ධ නිලධාරීන් බඳවගෙන. අද වෙනකම් ඒ සංවර්ධ නිලධාරීන්ට රාජකාරී ලැයිස්තුවක්වත් හදලා දෙන්න කිසි ආණ්ඩුවක් සමත් වුණේ නැහැ. පහුගිය ආණ්ඩුව සමත් වුණෙත් නැහැ. තමුනාසරගේ ආණ්ඩුව සමත් වුණෙත් නැහැ. ඒ ඇයට උසස් වීම නැහැ. රාජ්‍ය සේවයට බැඳෙන උපාධිධාරීන් ඒ හිටපු තැනම පල්වෙවි පෙන්ෂන් යනකම් ඉන්න ඕන. හැබැයි සාමාන්‍ය කාර්යාලක කාර්ය සේවකෙක් රැකියාවකට ගියොත් අඩුම ගානේ ඒව කෙනෙක් දක්වාවත් උසස් වීම ගන්න පුළුවන්, උසස් වීම පටිපාටියක් තියෙනවා. නමුත් උපාධිධාරීන්ට උපාධිය ගත්ත ඒ උගත් දැනුමක් ලබාගත්ත වැරද්දටම ඔවුන්ට උසස් වීමේ ක්‍රමවේදයක් හදලා නැහැ. ඒක උපාධිධාරියගේ වැරද්ද නෙමෙයි. ඒක තමුන්වහන්සේලාගේ ප්‍රතිපත්තිමේ වැරද්ද. තදත් මේ ප්‍රශ්න තියෙනවා. දැන් මේ 60,000ක් බඳව ගන්න තීරණයක් ගත්තා කිව්වා, 43,000ක් බඳව ගත්තා කිව්වා. හැබැයි කොහොමද ඒයට සලකලා තියෙන්නේ? දැන් ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගල්ගමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ප්‍රාදේශීය ලේකම් කාර්යාලී ගේට්ටුවට දාලා තියෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විශේෂ ගෞරව උපාධියක් තියෙන තරුණියක්, උපාධිධාරිණියක්. ඉතින් විශේෂ ගෞරව උපාධියක් තියෙන සෞන්දර්ය විශ්වවිද්‍යාල උපාධිධාරිණියව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගේට්ටුවට දාලා තියෙනවා. ඉතින් උපාධිධාරින්ට රස්සා දුන්නා 40,000 50,000 දුන්නා කියලා මෙහෙම සලකන එක හරිද? මේකද උපාධිධාරින්ට සලකනවා කියන්නේ? උපාධිධාරීන් මේ රටේ නිෂ්පාදනයට හවුල් කරගන්න, දායක කරගන්න ඒ ඔවුන්ගේ දැනුමට බුද්ධියට සරිලන ගෞරවත්වයක් සහිතව රැකියාවක් දෙන්නේ. නමුත් ඔබතුමන්ලා ඒක කරන්නේ නැහැ. ඔබතුමන්ලා මාකට් කරන්න චන්දවලට මාකට් කරන්න මොනහරි රස්සාවක් දෙනවා කියලා දෙනු. දැන් බඳවගත් උපාධිධාරීන්ට අවුරුද්දක පුහුණු කාලයක් තියෙනවා. ඒ අවුරුද්දක පුහුණු කාලේ පුරාවටම ඔවුන්ට ලැබෙන්නේ මාසෙට රුපියල් 20,000යි. හැබැයි ඔබතුමන්ලම අර ලක්ෂයක් බඳව ගන්නවා කියපු එකේදී ඒ බඳවගත්ත සාමාන්‍ය පෙළ අසමත් වෙච්චයි, සාමාන්‍ය පෙළ සමත් නොවෙච්චයි. ඒක තමයි මූලික කොන්දේසි. හැබැයි ඒ අයට ගෙවනවා මාස 6යි ඔවුන්ගේ පුහුණු කාලේ. උපාධිධාරීන්ට වගේ මාස අවුරුද්දක් නැහැ, මාස 12ක් නැහැ. එයට තියෙන්නේ මාස 6ක පුහුණු කාලයක්. එයට ගෙවන රුපියල් 22,500ක්. උපාධිය ගත්ත අයට ගෙවන්නේ රුපියල් 20,000යි. අවුරුද්දක පුහුණු කාලයකුත් තියෙනවා. හැබැයි සාමාන්‍ය පෙළ අසමත් අයට ඔවුන්ට ලබා දෙනවා 22,500ක් පුහුණු කාලයක් තියෙන්නේ මාස 6යි. මේක සාධාරණද? මේක හරිද? උපාධිධාරීන්ට සැලකුවා කියලා සතුටු වෙන්න පුළුවන්ද? මම කියන්නේ අර කට්ටියගේ 22,500 අඩු කරන්න කියලා. ඇත්තටම කරන්න ඕනේ උපාධිධාරීන්ට රුපියල් 20,000 මදි. ඒ නිසා ඔවුන්ට සරිලන උපාධිය ගන්න මහන්සි වෙච්ච කැපවීමට ඒ බුද්ධියට සරිලන දීමනාවක් දෙන්න ඕනේ. මොකද ඔබතුමන්ලා කරලා තියෙන්නේ 10 විභාගේ පාස් වෙච්ච නැති අයටත් 22,500ක් දෙන ගමන් උපාධියක් තියෙන අයට ඊටත් අඩු මුදලක් දෙන එක. ඉතින් එහෙම කළා කියනවා අපි අච්චර දුන්නා මෙච්චර දුන්නා කියලා. ඔබතුමන්ලගේ අයවැය කතාවේ ප්‍රතිපත්තිමය තීරණයක් කරන් තියෙනවා. රාජ්‍ය සේවයේ මාණ්ඩලික නොවන අයට ඩබල් ජොබ් එකක් කරන්න පුළුවන්, තවත් රැකියාවක් කරන්න පුළුවන් කියලා. එතෙන්දි කියනවා රාජ්‍ය සේවකයන්ට තවත් රස්සාවක් කරන්න නීතිමය බාධාවක් නෑ, අපි ඉඩ දෙනවා. ඒකෙන් එකක් ඔප්පු වෙනවා. දැනට රාජ්‍ය සේවයේ ඉන්න රාජ්‍ය සේවකයන්ට මේ ලැබෙන වැටුප්ප මදි, ඒකෙන් ජීවත් වෙන්න අමාරුයි. එනිසා රස්සා දෙකක් කරන්න බල කෙරෙනවා. ඒකට ඉඩවස්ථාව තමයි ආණ්ඩුව දීලා තියෙන්නේ. ඒකෙන් වෙන්න පුළුවන් හානිය ගැන ඔබතුමන්ලා බලන්නේ නැහැ. රාජ්‍ය සේවකයෙක් උදේ ඉඳලා හැන්දෑව වෙනකම් වැඩ කරලා මහන්සි වෙලා වැඩ කරලා හතරෙන් පස්සේ තවත් රස්සාවක් කරලා පහුවදා උදේ ආපහු රස්සාවට එන්න ඕනේ. පහුවදා උදේට ආපහු රස්සාව වෙනකොට කාර්යක්ෂමතාවය නැති වෙනවා. හරිනම් වෙන්න ඕනේ සේවා කාලේ තවත් අඩු වෙන්න ඕනේ. සේවකෙක්ගේ උපරිම ධාරිතාවේ කාර්යක්ෂමතාවේ ගන්න නම් සේවක කාලය අඩු වෙන්න ඕන. නමුත් ඔබතුමන්ලා කරන්නේ ප්‍රතිපත්තිමය තීන්දුවක්ම ගන්නවා. දැන් මේ ආර්ථිකයේ මේකෙන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ තවත් අවස්ථාවක් දෙන්න ඕන. හැබැයි එහෙම කියන ගමන් උපාධිධාරීන් බඳෝගනිද්දී උපාධිධාරීන් පහුගිය මාර්තු මාසේ හදිසියෙ අර ඡන්ද කිට්ටු කරලා බඳව ගන්න තීන්දුව ගනිද්දෙල ලියුම් ගැහුවා සියලුම උපාධිධාරීන්ට. ඒකෙදි පුංචි පුංචි රස්සාවල් කරපු කඩේක වැඩ කරපු කෙනා, සර්විස් ස්ටේෂන් එක වැඩ කරපු කෙනා, ගාමන්ට් ෆැක්ටරිය වැඩ කරපු උපාධිධාරීන්, ඔවුන්ට EPF අංකයක් තිබුණා, EPF එකට රෙජිස්ටර් වෙලා තිබුණේ. හැබැයි ඔබතුමන්ලා මොකද කරේ? සැප්තැම්බර් මාසේ නාමලේඛනය නැවත සකස් කරද්දී අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිලා ඉන්න සියලුම උපාධිධාරීන් රැකියා ඉල්ලපු අයගේ නාමලේඛනය කප්පාදු කරා, කැපුවා. කපලා ඒ අයව ඉවත් කරා. දැන් ඒ අයට තිබිච්ච පරණ රස්සාවක් නැහැ, මේ ආණ්ඩුවේ රස්සාවක් නැහැ. 16,000ක් විතර ඉන්නෝ එතන විවිධ හේතු මත රැකියාව ලැබිච්ච නැති. ඔබතුමන්ලා තවමත් ඒ අයට ඒ සාධාරණ ඉෂ්ට කළ නැහැ. ඒ අභියාචනා සැලකිල්ලට අරගෙන ඔවුන්ට ඒ ලබා දිය යුතු අයිතිය ලබා දීලා නැහැ. එතනදී EPF අංකේ තියෙනවා නම් වෙනත් පුංචි හෝ රස්සාවක් කරා නම් මේ උපාධි පත්වීම ගන්න සුදුසුකමක් වෙන්නේ නැහැ. හැබැයි අනිත් පැත්තට කියනවා අලුත් අයව කතාවේදී රස්සා දෙකක් කරන්න අපිට ඉඩ දෙනවා කියලා. ඉතින් රස්සා දෙකක් කරන්න ඉඩ දෙනවා කියලා එක පැත්තකින් කියන ගමන් රස්සාවක් කරමින් හිටපු අයට පුංචි රස්සාවක් කරපු උපාධියට සරලන එකක් නෙමෙයි. එයට කියනවා ඒක තමයි නුසුදුසුකම කියලා. මේක ඩබල් ස්ටෑන්ඩඩ් එකක්. දෙවිඩි ප්‍රතිපත්තියක්. ඒක ප්‍රතිපත්තියක් නං අර පුංචි රස්සාවක් කළත් ඒ අය ආවේ රස්සාව අතහැරලා. ඩබල් ජොබ් එකක් කරන්නේ නැහැ. හැබැයි ඔබතුමන්ලා එතෙන්දී ඒ සාධාරණ ඉෂ්ට කරේ නැහැ. ඒ නිසා වහම ඒ අසාධාරණයට ලක් වෙච්ච ඒ උපාධිධාරීන්ට සාධාරණ ඊට කරන්න වහම මැදිහත් වෙන්න කියන අවධාරණය මතක් කරන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාණ්ඩලික නොවන අයට රස්සා දෙකක් කරන්න පුළුවන් කියලා කියනවා. තවත් රස්සාවක් කරන්න පුළුවන්. රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ නිලධාරි දන්නවා. මාණ්ඩලික ශ්‍රේණි නිලධාරි ඉන්නවා. මාණ්ඩලික නොවන ශ්‍රේණි නිලධාරි ඉන්නවා. තවත් කොට්ටාසයක් ඉන්නවා. මේ දෙකටම අයිති වෙන්නේ නැති. ඔවුන් මාණ්ඩලිකත් නෙමෙයි, මාණ්ඩලික නොවනත් නෙමෙයි. ත්‍රේයයට මොකද්ද කියන්නේ? රාජ්‍ය සේවයේ සේවකයන්ට දෙවිදියකට සැලකීම. ඒක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. ඔවුන්ට වෙනත් රස්සාවක් කරන්නත් බෑ. ඔවුන් මාණ්ඩලික ශ්‍රේණියට අයිති වෙන්නේත් නැහැ. ඒ අය සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වලා නැහැ. එතන පැහැදිලිව පේන දේ තමයි මේවා ගැන හරියට විශ්ලේෂණය කරන්නේ හොයා බලන්නේ නැතුව නිකන් මාකට් කරන්න දාපු එකක්. ඇත්තම ගත්තොත් අර තියෙන ආර්ථික අර්බුදය නිසා තව කීයක් හරි හොයා ගන්න chance එකක් දෙන්නවා කියලා හිතලා කරපු එකක් මිසක් රටේ රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න, රටේ නිෂ්පාදනයට රාජ්‍ය සේවකයා කාර්යක්ෂමදායක කරගන්න ඒ පරමාර්ථයෙන් දාපු යෝජනාවක් නෙමෙයි කියන එක ඉතා පැහැදිලිව මේකෙන් ඔප්පු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය සේවයේ තුල විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ
ඔබතුමාට තව විනාඩි දෙකයි.
මේ උපාධිධාරීන්ගේ බඳව ගැනීමෙදී මේ උසස් වීම සහ ඒ පටිපාටි සහ රාජකාරී ලයිස්තු සකස් නොකිරීම කියන අර්බුදය දිගින් දිගටම දිග්ගැස්සෙනවා. ඒ නිසා වහමය નિවැරදි කළ යුතුව තියෙනවා. දැන් මේ කොරෝනා තත්ත්වය ගැන සලකපු අය වැක් කියලා කිව්වා. ඒක සැලකිල්ලට ගන්න ඕනේ කියලා කිව්වා. එතෙහෙමනම් වහම රජය කළ යුත්තේ රාජ්‍ය සේවකයන්ට දැන් අද ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉඳලා රජයේ සේවක විශාල ප්‍රමාණයක් විශාල කැපකිරීමකින් මේ කොරෝනා ප්‍රශ්නේ තියෙද්දි රාජකාරිවල නිරත වෙනවා. හැබැයි යම්කිසි ප්‍රාදේශීය ලේකම්වරයෙකුට, දිස්ත්‍රික් ලේකම්වරයෙකුට, වරියකට කොරෝනා හැදිලා කොරෝනා නිසා අනතුරකට පත් වුණොත්, ජීවිතක්ෂයට පත් වුණොත් ඒ රාජ්‍ය සේවකයාට වන්දි ලබා දෙන ක්‍රමවේදයක් මේකේ නැහැ. හරිනම් ඔබතුමන්ල වහම මේ ගැන හිතලා ඒ අවදාළ යෝජනා ඉදිරිපත් කළ යුතුයි. රාජ්‍ය සේවකයේ කොරෝනා නිසා මිය ගියොත් ඒ මිය ගිය කෙනාට වන්දි ලබා දෙන්න අග්‍රහර රක්ෂණ ක්‍රමයට නැහැ. ඒකට මේක අයිති වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි දෙයක් ගැනවත් ඔබතුමන්ලා සලකලා නැහැ කියන එක මෙතන දින බරපතල අඩුවක් කියන එක මම පෙන්වා දෙන්න කැමතියි. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ගත්ත තීරණයක් තියෙනවා. කැබිනට් මණ්ඩලයෙන් අනුමත වෙච්ච එකක්. වරලත් ඉංජිනේරුවරුන්ට 2018 පෙබරවාරි මාසේ පළවෙනිදා ඉඳලා ඒ සේවා කාලයේ සැලකිල්ලට අරගෙන යම් දීමනාවක් ලබා දෙන්න තීන්දුවක් ගත්තා. හැබැයි ඒ තීන්දුව අනිකුත් වරලත් ඉංජිනේරුවරුන්ට ලැබුණාට නිවාස සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවරුන්ට සහ වාස්තු විද්‍යාඥ ඒ ඉංජිනේරුවරුන්ට ඒක තාමත් ලැබෙන්නේ නැහැ. එතන බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේම ගන්න කැබිනට් මණ්ඩලයේ ගන්න තීරණය ආයතන වලට දෙයාකාරයකට බලපාන එකක් තියෙනවා. එවැනි වැරදි කිරීම අමාත්‍යවරයාගේ වගකීම කියන එකත් මතක් කරන්න කැමතියි. ඒ වගේම පළාත් පාලන අමාත්‍යංශයේ ඊයේ පෙරේදා ප්‍රාදේශ සභා ගණනාවකදී ආණ්ඩුවේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරුන්ගේ අයවැය පරාද වුණා. පරාද වෙන්න කලින් ආණ්ඩුකාරවරු මැදිහත්වලා සමහර පළාත්වල වැරදි ගැසට් නියදන ගැසට් එකක් ගහලා තියුණා.
ඔබතුමාගේ කාලය අවසන් කරගන්නතුමා.
බියවද්දන්න. බියවද්දලා තමන්ගේ පක්ෂම ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු බියවද්දලා අයවැයට විරුද්ධව ඡන්ද දෙන එක වළක්වන්න වැරදි පූර්වාදර්ශයක් දීලා තිනවා. බියවද්දලා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ ඡන්දය දෙන එක නතර කරන්න ගත්ත උත්සාහය ඉතා ඇත්තරමගත ලැජ්ජාසහගතයි.
එනිසා
එය නිවැරදි කරන්නත් වහම මැදිහත් වෙන්න කියලා බල කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි.